ශ්‍රී ලංකා වඩංගිරීමේ සහ සංවාදී ක්‍රීමේ සංස්ථා සංචෝදන පනත් ගෙටුම්පත ගරු චම්පික රණවක අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම්කොට කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීමට තමයි අපි මේ පනත් ගෙටුම්පත ඉදිරිපත් කර තියෙන්නේ මේ ගරු පාර්ලිමේන්තුවේ අනුමැතියට ප්‍රධාන වශයෙන්ම මේ අරමුණ වෙලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ඒ නාමය වෙනුවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන වදන එකතු කිරීමයි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. මොකද මේ සංස්ථාව බිහි කරපු කාලයේ වකවානුව තුළ පහත්බිම් ගොඩ කිරීමේ අවශ්‍යතාවය හා ඒවා සංවර්ධනයට යොදා ගැනීමේ අවශ්‍යතාවය තමයි මුල් වෙලා තිබුණේ. නමුත් දැන් අද තිබෙන මේ පරිසර තත්ත්වයන් ඒ වගේම පහත්බිම් සහ ඊට අදාළ ප්‍රදේශවලින් කරන පරිසර කාර්යභාරයන් ඒකම නාගරික සංවර්ධනයේ සමග තියෙන කාරණා ගැන කල්පනා කරලා බලලා අපි කල්පනා කළා මේ නාමය මේ ආයතනයට සුදුසු නෑ කියලා. ඒ අනුව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවට අපි ඉඩම් සංවර්ධන සංස්ථාව නමින් නව නාමකරණයක් කිරීම තමයි මේ පනතේ අරමුණ වෙන්නේ. මේ ආයතනය ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් නිසා මේ රටේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වැදගත්. පළමුවෙන්ම පාරිසරික පැත්ත. අපි කවුරුත් දන්නවා මේ දේශගුණ විපර්යාස කාලගුණ විපර්යාස මේ තත්ත්වයන් නිසා ඉතාම අධික වර්ෂා තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහත්බිම් ප්‍රදේශයක් තෙත්බිම් ප්‍රදේශයක් හැටියට බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ. ඒ ප්‍රදේශවල ගම් වතුර පාලනය කියන එක අද අත්‍යවශ්‍ය කාරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපි දැක්ක 2010 ඇතිවෙච්ච වර්ෂා තත්ත්වයත් එක්ක අපේ පාර්ලිමේන්තුවත් ඒ ගම් වතුරට යට වුණා. ඉතින් පැති දෙකකින් අපිට අවශ්‍ය කරලා තියෙනවා මේක පාලනය කරන්න. එකක් ඒ වතුර රඳවා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරන්න, ඒ වතුර මුහුදට ගලා යන ක්‍රියාමාර්ග වේගවත් කරන්න, ඒ වගේ මුහුදට හෝ ඇල මාර්ගවලට හෝ කැලණිගඟට හෝ යන මාර්ගවල තියෙන බාධක ඉවත් කරන්න, ඒ සඳහා වෙච්ච සංවර්ධන ක්‍රියාදාම යොමු කරන්න එක පැත්තකින්. අනිත් පැත්තෙන් නිවැරදි ගම් වතුර පිළිබඳව පුරෝකථනයන් කරන්න. අද අපි මේ දෙක සම්බන්ධයෙන්ම පියවර අරගෙන තිබෙනවා. අපි රියල් ටයිම් ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එකක් ඇති කරගෙන යනවා. ඒ මගින් අපට අද හැකියාව ලැබෙනවා ඕනම ගම් වතුරක් පිළිබඳ පැය 18කට ඒ වගේම පැය 3කට කලින් නිරවද්‍ය අනාවැකි කරන්න. ඒ නිසා ඔබතුමත් ප්‍රායෝගිකව දන්නවා අපි හැම අවස්ථාවෙම පාර්ලිමේන්තුවට හෝ ඒවට අවත තියෙන ගොඩනැගිල්ලට හෝ වෙනත් ගොඩනැගිල්ලට අනතුරක් තියෙනවා නම් අද ඒ බව අපට දැනුම් දෙන්න පුළුවන්. පසුගිය කාලයේ එවැනි අනතුරක් පාර්ලිමේන්තුවට ඇති නොවුනේ ඒ පුරෝකථනයන්ගේ විද්‍යාත්මක භාවය ඇති කරගත්ත නිසා. ලබන වසර වෙනකොට අපි සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳවම වෙච්ච විශේෂ මධ්‍යස්ථානයක් ඉදි කරලා පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් අපේ තෙත්බිම් ප්‍රදේශ ආරක්ෂා කරගෙන එහි කෙරෙන පරිසර කාර්යභාරය වැඩි දියුණු කිරීම. අපේ මේ ඉඩම් සංවර්ධන සංස්ථාව ගත්ත පියවර නිසා මේ කොළඹ ඒ වගේම මේ අගනගර ප්‍රදේශය රම්සා තෙත් කලාපයක් හැටියට අන්තර්ජාතික පිළිගැනීමකට ලක් වුණා. එසේ පිළිගැනීමට ලක් වෙච්ච අගනගර ප්‍රදේශ බොහොම අතලොස්සක් තියෙනවා. ඒක අපි අඛණ්ඩව ආරක්ෂා කරගත යුතු වෙනවා. මේ මෑතදී ජාත්‍යන්තර ඇනිමල් ප්ලැනට් නාලිකාව තුළ අපේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ අර අපි හඳුනා ගන්නා වයිල්ඩ් කැට්ස්ලා 48 දෙනෙක්ගේ පැවැත්ම පිළිබඳව කටයුතු කරලා තියෙනවා. අද අපි පාර්ලිමේන්තුවේ නුදුරු භූමියේ දියසරු වෙන නමින් විධිමත් ජීවවිද්‍යාත්මක ඒ වගේම භෞතික පරිසරයක් ඒ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් භෞතික පරිසරයක් ඉදිකිරීමේ කටයුතුත් ගම් වතුර පාලනය සඳහා කටයුතුත් අපි කරගෙන යනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත නාගරීකරණයත් එක්ක රංවර්ධනය සඳහා විධිමත් ඉඩම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ විධිමත් ඉඩම් අවශ්‍යතාවය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමත් ගම් වතුර පාලනයත් විධිමත්ව සිදුවිය යුතුයි. අද සිදුවන්නේ අවිධිමත්ව. කුඹුරු ඉඩමක් තියෙනවා නම්, පහත් බිමක් තියෙනවා නම්, තෙත් බිමක් තියෙනවා නම්, කැලිකසල ගෙනත් දාලා, එහෙම නැත්නම් ගොඩනැගිලි අපද්‍රව්‍ය ගෙනත් දාලා යන ආකාරයෙන් ඒවා ගොඩ කරගෙන ගිහිල්ලා ගොඩනැගිලි ඉදි කරලා අවිධිමත් ක්‍රියාදාමයක් තියෙනවා. විධිමත් ජලබස්නා ක්‍රමවේදයකට අනුව ඉඩම් විධිමත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා මේ සංස්ථාවට යටත්ව. ඒ තුලින් විධිමත් නාගරීකරණයකට අපි පියවර තබලා තිබෙන බව ප්‍රකාශ කරන්න ඕන. ගංගතුරු පාලනය ගැන අපි කතා කළොත් අපි දැනටමත් ලෝක බැංකු ආධාරය යටතේ කොළඹ නගරේ නව උමං මාර්ග දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එකක් උතුරු කොළඹ, අනික නිදහස් චතුරස්‍රයේ සිට බම්බලපිටිය දක්වා. ඒ වගේම ඇලමාර්ග දෙකක්, පොළොව යටින් සහ උඩින් යන ඇලමාර්ග දෙකක් අපි දැනටමත් අවසන් කරලා තියෙනවා. එකක් කිංසිපාර පැත්තෙන්, අනික දේවි බාලිකා විද්‍යාලය අසලින් බොරැල්ල කනත්ත හරහා යන ජල ප්‍රවාහය. ඊළඟට අපි පොම්පාගාර කීපයක්, කැලණිගඟේ ජල මට්ටම ඉහළ ගියාට පස්සේ ජලය පොම්ප කිරීම සඳහා පොම්පාගාර දෙකක්, එකක් නාගලගම් වීදියේ, අනික සන්ත බස්තියමේ සහ අනික කඩුවල ප්‍රදේශයේ පොම්පාගාර තුනක් ස්ථාපිත කිරීමේ කටයුතුත් සිදු කරගෙන යනවා. ඊට අමතරව වෙනත් ආයතන එක්කත් අපි කටයුතු කරගෙන යනවා, විශේෂයෙන්ම වාර්මාක දෙපාර්තමේන්තුවත් සමග මේ කටයුත්ත එක්ක. ඒ වගේම දැන්ටමත් අපි නුගේගොඩ සිට ඒ කැස්බෑව දෙසට ඒ ජල ප්‍රවාහන පද්ධති විධිමත් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඒ ක්‍රියාවලියෙන් විපුල ප්‍රතිඵල ලැබිලා තිනවා. අද පිළියන්දල ඒ ප්‍රදේශ බොරලැස්කම ප්‍රදේශ ප්‍රධාන ගංවතුර වල වලට යට නොවන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහි දෙවෙනි ව්‍යාපෘතිය හැටියට දැන් අපි කොළොන්නාව තෝරගෙන ඒ කොළොන්නාව කිත්තම්පහුව ඇලසා අනිකුත් දේවල් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා කොළොන්නා ගංවතුර ඌදුරු පාලනය කිරීම සඳහා. එහි තුන්වෙනි පියවර හැටියට පෑලියගොඩ වත්තල ප්‍රදේශයේ ආශ්‍රිත ඒ ගංවතුර පාලන වැඩපිළිවෙල රජයේ අරමුදල් වලින් අපි කරගෙන යනවා. ඊට අමතරව මේ රටේ බොහෝ දෙනෙක් ප්‍රශ්න නගපු බේරේ වැව සහ ඒ අවට කලාපයේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. එහි ජීවත් වෙච්ච තාම අන්ත දුගී පැල්පත්වාසී පිරිස් වලට අපි විධිමත් නිවාස ලබා දීලා තියෙනවා කිසිම විරෝධයකින් තොරව, එයාගේ කැමැත්ත ඇතුව. ඊළඟට අපි ඒ බේරවැව වටේට පෙත් මගක් ඉදිකිරීමේ කටයුතු දැන් සිදු කරගෙන යනවා. ඒ වගේම බේරවැව එහි තියෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් යනවා. ලබන වසර වෙනකොට අපිට පුළුවන් වෙනවා අලුත් පොම්පාගාරයක් අපි ජනාධිපති කාර්යාලය ගාව ඇති කරලා මේ බේරවැව විටින් විට පිරිසුදු කරලා එළියට දැමීමේ කටයුතු වලට අවශ්‍ය කරන කටයුත්තක් කරනවා. මේක සම්පූර්ණ දේශීය ශිල්ප ඥානයේ මත, දේශීය ඉංජිනේරුවන්ගේ කටයුතු මත සිදු කරන දෙයක් බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අයිති නැති වුණා කොළඹ නගරයේ 2017 මීටර මුල්ලේ කසල කන්ද කඩා වැටීමෙන් පස්සේ ඇතිවෙච්ච ඛේදවාචකයෙන් පස්සේ කොළඹ නගරයේ කසල කළමනාකරණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් යොදන්න කියලා අපි ඉල්ලා හිටියා ජූලි මාසේ. ඒ අනුව ඉඩම් සංවර්ධන සංස්ථාව කසල අංගණයක් කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගියා. අදරත් පවත්වාගෙන යනවා. අපි නම් කිව්වේ වසරක් ඇතුළත කොළඹ නගර සභාවට විසඳුමක් හොයාගන්න එතකන් අපි මේක කරන්නම් කියලා. නමුත් දැන් වසර දෙකකටත් වැඩි කාලයක් ගෙවිලා තියෙනවා, තාම කොළඹ නගර සභාවට වෙන විසඳුමක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒ අතරේදී කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති දෙකකට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. එයින් එක ව්‍යාපෘතියක් මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. අනික් ව්‍යාපෘතිය ලබන වසරේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පුත්තලම සෙරකුලි ප්‍රදේශයේ විද්‍යාත්මක කසලංගණයක් සම්පූර්ණ දේශීය අරමුදල් වලින් මේ වෙනකොට ඉදි වෙලා තියෙනවා. ඉතින් මම විල්ලීමක් කරනවා මේ දේශපාලන උද්ඝෝෂණ වලට බිය නොවි මේ කසලංගණයට කරුණාකරලා කසල බාර දෙන්න තැන් තැන් වල විශාල ව්‍යසනයක් සිදු නොකර කියලා. ඒ වගේම කොළඹ නගර සභාවෙන් අපි ඉල්ලා හිටිනවා නැවත වතාවක් තාම සරල සැහැල්ලු ආකාරයට මේ ප්‍රශ්නය ගන්න නැතුව බැරෑරුම්ම තමන්ගේ වගකීම වටහාගෙන මේ කසල කළමනාකරණය සඳහා පියවර ගන්න කියලා. ඒ වගේම වැලි සැපයීම, රටේ ගංගා වැලි සැපයීම පිළිබඳ සීමාකාරී තත්ත්වයන් තිබෙන නිසා ඒ වැලි සැපයීමේ කටයුත්තට අපි අත ගහලා තියෙනවා. 2014 වැලි කියුප් 33,000කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉඩම් සංවර්ධන සංස්ථාවේ මුහුදු වැලි හෝදලා බාර දුන්නේ. 2018 වෙනකොට ඒක 255,000 දක්වා අපි වැඩි කරලා තියෙනවා. අපේ ඉලක්කය 2020 වෙනකොට 500,000 දක්වා මේ වැලි කියුප් ප්‍රමාණය වැඩි කරයි. ඒ මගින් ගංගා වැලි වෙනුවට බොහොම පැහැදිලිව සෝදා පිරිපහදු කරන ලද වැලි ලබා දීම තමයි අපේ අරමුණ. ඒ වගේම අපි වරාය නගරය සම්බන්ධ වෙච්ච ක්‍රියාදාමය තුල ඉංජිනේරුමය දැනුමක් දේශීය ඉංජිනේරුවන් ලබා ගත්තා. කොහොමද මේ මුහුද කාදනයත් අනිත් පැත්තෙන් ගංගා වලින් මුහුදට යන වැලිත් විධිමත්ව පාවිච්චි කරලා මුහුද ගොඩ කරලා කිසියම් ආකාරයකට අපේ ගොඩබිම් ප්‍රදේශය ආරක්ෂා කරගන්න කියලා. ගොඩක් දෙනෙක් ප්‍රශ්න නගලා තිබුණත් බිය පළ කරලා තිබුණත් පරිසරවේදීන් සමාජවේදීන් නොඑක් දෙනෙක් අද අපි අක්කර 700ක් කිසිම ගැටලුවක් නැතුව ඒ වරාය නගරේ ඉංජිනේරුමය වශයෙන් ඉදිකල්ලා අවසන් කළා තියෙනවා. අපේ ඊළඟ පියවර කොල්ලු පිටියේ සිට දෙහිවලට තවත් හෙක්ටයාර 160ක් මේ ආකාරයටම මුහුදෙන් ගොඩ කරලා ලබා ගැනීම. කරු කතානායකතුමනි, වසර 200ක් කළුගඟෙන් මුහුදට ගලාගෙන ගිය දවැන්ත පස්කන්ද දැන් විධිමත් සංවර්ධන භූමියක් බවට පසුගිය වසර 3 පත් වෙලා තිබෙන බව අපි ආඩම්බරෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අනාගතයේ මුහුදු නගර ව්‍යාපාරයක් අරක විදේශ ආයෝජනයකින් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉඩම් සංවර්ධන සංස්ථාවත් මැදිහත් කළා මේ කටයුත්ත කරන්න. ඊට අමතර වශයෙන් මේ රටේ ඉංජිනේරුම ආයතනයේ බොහොමයක් පාඩුවට දුවන, දේශපාලන උමනාන් මත දුවන, දේශපාලකින්ට රැකියා උත්පාදනය කරන ස්ථාන බවට පත් වෙද්දී අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව අපි ඉංජිනේරුමය වශයෙන් අද ශක්තිමත් බලගතු ආයතනයක් බවට පත් කළා තියෙනවා. 2014 අපේ ආදායම තිබුණේ මිලියන 2500යි. අද අපේ ආදායම මිලියන 8000කට අපි ගෙනල්ලා තියෙන අවුරුදු 3ක් ඇතුළත. ඒ වගේම අපේ වත්කම් ප්‍රමාණය අපි බිලියන 18 දක්වා අපේ වත්කම් ප්‍රමාණය අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම 2015 මම මේක බාර ගන්නකොට මිලියන 155ක පාඩු ලබන ආයතනයක් හැටියට මේක බාරගත්තේ. අද අපි මිලියන 2800ක ලාභයක් විවිධ දේශපාලන ප්‍රශ්නත් එක්ක පසුගිය වසරේ වාර්තා කරලා තියෙනවා. ඒ අනුව මේ රාජ්‍ය ආයතන හදන්න බෑ. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. රාජ්‍ය ආයතන කියන්නේ සල්ලි කන බහිරවයෝ මහජනයාගේ කියලා මතයක් තියෙනවා. නමුත් රාජ්‍ය ආයතන වලට අවශ්‍ය නම් විශේෂම ඉංජිනේරුම ආයතන වලට මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරන්න පුළුවන් කියන එක අපි මේ අරමුදල් පාලනය කිරීම පැත්තෙනුත් පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව මම ස්තුතිවන්ත වෙනවා. ඒ විවිධ අභියෝග පැමිණිච්ච වෙලාවේදී විශේෂයෙන්ම මීතොට මුල්ල කසලකන්ද කඩා වැටිච්ච වෙලාවේදී විදේශ විද්‍යාඥයෝ නැතුව විදේශ ඉංජිනේරුවරු නැතුව මේක කරන්න බෑ කියලා කිව්වා. අද දේශීය ඉංජිනේරුවෝ ලවා අපි කසලකන්ද අවට ප්‍රදේශයේ අක්කර 35ක් ප්‍රතිසංවර්ධනයට අද ලෑස්ති කරලා තියෙනවා. ඒකෙන් අපි අක්කර 24ක් මීතොට මුල්ල කොළොන්නාව ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට අවශ්‍ය කරන පියවර තියලා තියෙනවා. මේ කිසිම තැනක විදේශීය විශේෂඥ භාවයක් හෝ විදේශීය ආකාරයක් නැහැ. මේක ලොකු ආදර්ශයක් මේ රටේ කසල ක්‍රියාවලියේ. ඇත්තටම මේ කුණු කඳු නිවැරදි ආකාරයට පාවිච්චි කරලා විධිමත් ආකාරයට පවත්වාගෙන යන්න දේශීය වශයෙන් පුළුවන්. හුඟක් දෙනෙක් කිව්වේ මේකට ලෝක බැංකුවේ උපදෙස් ගන්න, ජපානයේ උපදෙස් ගන්න, කොරියාවේ උපදෙස් ගන්න කියලා. අපි හැම කෙනාගේම උපදෙස් ගත්ත, අපිට හොඳ උපදෙස් ලැබුණා. නමුත් දේශීය වශයෙන් මේ කටයුත්ත කරන්න අපේ ඉංජිනේරුවරු අද සමත් වෙලා තියෙන බවත් මම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම බේරේ ප්‍රතිසංස්කරණය සඳහා කාලාන්තරයක් තිස්සේ විවිධ විදේශ ආයතන වලින් නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙලා තිබුණත් අපි අද රාජ්‍ය අරමුදල් පාවිච්චි කළා. ඒ කොටසක් ලෝක බැංකුව ආධාරයෙන් කළා පෙත්මග ඉදිකිරීම, අනික් කොටස් රාජ්‍ය අරමුදල් පාවිච්චි කළා අපේ ඉඩම් සංවර්ධන සංස්ථා විසින් ඉටු කරන බව ප්‍රකාශ කරන්න. අපේ ඊළඟ ඉලක්කය වත්තල පෑලියගොඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය ඇවිල්ලා එතන වැටෙන තැන. ඒ මාර්ගය කෙරවල පිටිය දක්වා ලබන වසර වෙනකොට ක්‍රියාත්මකයි. යනු ඒක ප්‍රධාන මන්සන්ධියක් බවට, ප්‍රධාන උපනගරයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ තිබෙන මැනින් වෙළඳසල ඔබතුමාල සියලු දෙනාටම පේනවා. අද පෑලියගොඩට ගෙන යන්න අවශ්‍ය කන්නේ ගොඩනැගිලි සංකීර්ණ ඉදිවෙමින් තියෙනවා. ලබන වසරේ සිට මැනින් වෙළඳසලෙ තෙන්ට එනවා. ඊළඟ වසරවල අපි සැලසුම් කරලා තියෙනවා කොළඹ නගරයේ තියෙන සියලුම තොග වෙළඳාම් පෑලියගොඩ ප්‍රදේශයට ගේන්න. ඒ වගේම කෙරවල පිටියේ නව ප්‍රවර්ජන නගරයක් ඉඩම් සංවර්ධන සංස්ථාව ඇති කළා. ඇත්තටම එදා විශාල වශයෙන් තිබිච්චේ මුතුරාජවෙල පරිසර විසනේ වෙනුවට මුතුරාජවෙල කලාපකරණයකට ලක් කළා. සංරක්ෂිත ප්‍රදේශය, ඒ වගේම බෆසෝන් එක, ඒ වගේම සංවර්ධන ප්‍රදේශය. අදේ සංවර්ධන ප්‍රදේශයේ අක්කර 400ක් විධිමත් සංවර්ධනයකට අපි යොමු කරලා තියෙනවා. විදුලි බලාගාර තියෙනවා, ෂෙල් සමාගම තියෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රධාන ප්‍රවර්ජන ක්‍රියාවලිය, ඒ කියන්නේ ලොජිස්ටික් ඔපරේෂන් කරන ප්‍රධාන ආයතන සියල්ලම ඇතෙන්ට ගෙනල්ලා අපි අද ඒ ප්‍රවර්ජන නගර එහෙම නැත්නම් ලොජිස්ටික් සිටි එක එතන ස්ථාපිත කරගෙන යනවා අපට ඒක විශාල ශක්තියක් මොකද වරායත් ගුවන් තොටුපළත් අතර සිදු කරන මේ ව්‍යාපාරයේදී ඉතාම බලගතු ස්ථානයක් බවට කෙරවල පිටිය පත් කරන්න පුළුවන් වුණා ඒ කරන්න පුළුවන් උනේම මේ ඉඩම් සංවර්ධන සංස්ථාව මේ ඉංජිනේරු මේ හැකියාව පසුගිය කාලේ ළඟා කරගත්ත නිසා අපේ ඊළඟ ඉලක්කය විදේශවලට විශාල ධනයක් දිනපතාම ගමන් කරනවා වැලි ගොඩ දාන්න ගියාමත් එහෙම නැත්නම් අපේ වෙරළ තීරයේ සංරක්ෂණය කරන්න ගියාමත් මේ හැම අවස්ථාවකදීම අපිට අවශ්‍ය වෙනවා ඩ්‍රජයන්ත්‍රයක් අපට නැහැ ඒ නිසා ඉඩම් සංවර්ධන සංස්ථාවේ ඊළඟ ක්‍රියාදාමය තමයි අපි උපයලා තියෙන ලාභ පාවිච්චි කරලා ඩ්‍රජයන්ත්‍රයක් අරගෙන ඒක අපගේ වෙරළ ඛාදනය වැළැක්වීමේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියට ඒ වගේම අනාගත වශයෙන් අපි ඉඩම් මුහුදෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවලියට ඒ අවශ්‍ය කරන තාක්ෂණික ශක්තිය ලබා ගැනීමටත් අපි කටයුතු කළ යුතුයි. අපිට රජයෙන් කිසිම මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කටයුතු කරන්න. අපේ ආයතනය අපි කියනවා රජයෙන් අරමුදල් අරගන්න නැතුව අපේම ශක්තියෙන් අපි ගෙනihin තියනවා. ඒ වගේම මේ ආයතන සම්බන්ධයෙන් නොඑක් ප්‍රශ්න දූෂණ වංචා කතා ගොඩක් පැතිරලා තිබුණා. නමුත් අපි අපේ දෙමාපියන්ටවත් අපේ ඥාතීන්ටවත් නෙමෙයි මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය කරන ඒ සංවර්ධනයේ ඉලක්ක වෙනුවෙන් මේ ආයතනය නැවත ප්‍රතිනිර්මාණය කළ තිබෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ආයතනය පයිතන ඉදිරි කාලෙදි මේ මුළු රටටම විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස විසින් ඇති කරන හදිසි වර්ෂාමය තත්ත්වයන්, ගංවතුර තත්ත්වයන්, නියන් තත්ත්වයන් කියන මේ හැම තත්ත්වයකටම ඔරොත්තු දෙන ක්‍රියාවලියක් ඇති කිරීමට අත්‍යවශ්‍යයි. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා මේ ලෝකේ ශිෂ්ටාචාර බොහොමයක්, විශේෂයෙන්ම නාගරික ශිෂ්ටාචාර නගර මුල් කරුණේ ප්‍රධාන ගංගාවන් එක්ක. ලන්ඩනයේ නැමැති වාණිජ නගරයේ ගොඩනැගුණේ තේම්ස් නදියේ. ඒ වගේම පැරිසියේ ගොඩනැගුණේ ෂේන් නදියේ. ඒ වගේ ලෝකේ ප්‍රධාන ගංගා හරහා බර්ලිනේ රයින් නදියේ, ඒ වගේම ඩැනියුබ් නදිය හරහා වියන නගරය සහ නැගෙනහිර යුරෝපීය රටවල්, ඒ වගේම අද චීනයේ ප්‍රධාන නාගරික සංවර්ධනය වුණේ පර්ල් ඩෙල්ටාවේ. එදා ඉතාමත්ම කාලකණ්ණි අඳුරේ තිබිච්ච පර්ල් ඩෙල්ටාව අද ලෝකයේ කාර්මික නිෂ්පාදනයෙන් 136ක් නිෂ්පාදනය කරන ෂෙන්ෂෙන් ගොන්ෂෝ කියන දවැන්ත වාණිජ කලාපයට ගිහින් තියෙනවා. නමුත් අවාසනාවකට අපේ කැලණිගඟ සම්බන්ධයෙන් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි මහවැලි ගඟට ගෙනිච්චා. නමුත් කැලණිගඟ කියන්නේ අපේ කසල ගෙනihin දාන, අපජලය ගෙනihin දාන, ගම් වතුරෙන් බැටකන අපට හානියක් වෙන දෙයක් හැටියට තමයි කැලණිගඟා තීරයේ තියෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා පර්ල් නදිය චීනයට ආර්ථික බලයක් වුණා වගේ මේ කැලණිගඟාව විධිමත් ජල කළමනාකරණයකට යොමු කරලා, ඒ වගේම එහි ප්‍රවාහන ක්‍රියාවලියකට යොමු කළා, ඒ වගේම එහි නාගරික සංවර්ධනයක් ඇති වෙන විදිහට ක්‍රියා කළා. කැලණිගඟ පිළිබඳ බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලංකාවට ඉදිරියේදී අත්‍යවශ්‍යයි. අඩුතරමින් මෝදර සිට කඩුවෙල පාලම දක්වා ප්‍රදේශයට. ඒ සඳහා මේ අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් කරගෙන යනවා. අපේ අමාත්‍යාංශෙත් අපි ඒකට දායක වෙලා තියෙනවා. මේ රට බලගන්වන්න, මේ රට බලගතු ආර්ථිකයක් දක්වා ඔසවා තබන්නට ඉතාම අත්‍යවශ්‍ය යෝජනා ක්‍රමයක් තමයි මේ බහුකාර්ය කැලණිගඟ යෝජනා ක්‍රමය. ඒකට අවශ්‍ය කරන ඒ ඉංජිනේරුමය ශක්තිය, ඒ ඉංජිනේරුමය දැනුම, ඒ වගේම ඒකට අවශ්‍ය කරන ජල කළමනාකරණයේ මේ දැනුම් පද්ධතිය ළඟා කර ගැනීම සඳහා අපි අපගේ ආයතනය අනුක්‍රමයෙන් ඉහළට ගෙන යනවා. එහි එක පියවරක් හැටියට තමයි අපි අර කාලීන වශයෙන් ජල කළමනාකරණයේ ජල තත්ත්වයන් පුරෝකථනය කරන්න පුළුවන් ඒ විද්‍යුත් මධ්‍යස්ථානය ඉදි කරලා තියෙන්නේ. ඒ අනුව මේ ආයතනය හුදු ඉඩම් ගොඩ කරලා සංවර්ධනය කරන ක්‍රියාවලියක් පමණක් නෙවෙයි, පරිසර සංරක්ෂිත ආයතනයක් හැටියට, නාගරික සංරක්ෂිත ආයතනයක් හැටියට, ආර්ථිකය ඉදිරියට ගෙන යන ප්‍රධාන ජවන ඇඟිමක් බවට මේ ආයතනය පරිවර්තනය කිරීමයි අපේ පරමාර්ථය. ඒ සඳහා යම් මට්ටමක පහළ තිබිච්ච ආයතනය අපි ඉහළ ගණයේ ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරපු සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය, සමානාධිකාරීතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවලට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මේ නාමය වෙනස් කිරීමෙන් පමණක් නෙවෙයි, මෙහි ක්‍රියාදාමය වෙනස් කිරීම මගින්, මේ ආයතනයේ ගමන් මඟ වෙනස් කිරීම පැත්තෙන් අපි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමෙන් මේ ආයතනය මේ රටේ ආර්ථිකයට, සමාජයට ශක්තිය දෙන බලගත්තු ඉංජිනේරුමය ආයතනයක්, බලගත්තු පරිසර සංරක්ෂණ ආයතනයක්, බලගත්තු නාගරීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සියලු දෙනාගේම සහය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යම. ඊළඟට ගරු ආචාර්ය සරත් අම්ලුගම් මහත්මයා, ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසෙන්ට පැමිණුණේ ඇත.
ගරු සභාපතිතුමනි, මේ රජයේ ඉතාම කාර්යක්ෂම ඇමතිවරයා හැටියට අපට හඳුන්ලා දෙන්න පුළුවන්. චම්පික රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශය විසින් යෝජනා කරන මේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ නම වෙනස් කිරීමට කරන මේ යෝජනාවේ වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි අපේ රටේ සංවර්ධනය ගැන කතා කරනකොට අනිවාර්යෙන් අපට මේ රජයේ ඉන්න වඩාත්ම කාර්යක්ෂම ඇමතිතුමා චම්පික රණවක ඇමතිතුමා අපි අවංකව පිළිගන්න ඕනේ. ඒවා මේ අවස්ථාවේදී එතුමා ඉදිරිපත් කරපු එක කාරණයක් ගැන අද කතා කරන්න මං බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අද සංවර්ධනය ගැන කතා කරනකොට ලෝකේම පැහැදිලි කාරණාවක් තමයි නාගරීකරණය. දවසින් දවස, වර්ෂයෙන් වර්ෂය මේ ලෝකය ග්‍රාමීය සමාජයක්ව තිබුණ ඒ ලෝකේ නාගරීකරණය අද ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ නාගරීකරණය තුළ ඇතිවෙන ප්‍රශ්න, පරිසර ප්‍රශ්න, ජල සැපයුම් පිළිබඳ ප්‍රශ්න, ගංවතුර පිළිබඳ ප්‍රශ්න, නව ඉදිකිරීම් ප්‍රදේශ ඇති කිරීමේ ප්‍රශ්න වැනි ඉතාමත්ම වැදගත් රටේ අනාගතයට අතිශයින්ම බලපාන කරුණු ගැන තමයි අද අපි කතා කරන්නේ. මම පළමුවෙන්ම කතා කරන්න ඕනේ කොළඹ පෝට් සිටි එක ගැන. කොළඹ වරාය නගරය මේ රටේ නොයෙක් විදිහේ වැරදි මත ප්‍රචාරය කරලා තියෙනවා මේ පෝට් සිටි නගරය ගැන. අපි කියන්න ඕනේ මේ රටේ අනාගතය ගැන කල්පනා කරනකොට මෑත කාලයේ ගත්ත ඉතාමත්ම වැදගත් සහ අවශ්‍ය තීරණයක් තමයි මේ පෝට් සිටි එක ඉදිකිරීම. මේ රජයට කරන විවේචනයක් තමයි අවුරුද්දක් දෙකක් ඒක ගැන තීරණයක් ගන්නේ නැතුව අර මුලින් තිබුණ ජවය සම්පූර්ණයෙන්ම කඩා බිඳලා දාලා ඒ තිබුණ කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඒ කාල සටහන වෙනස් නොකරන්ට අද වෙනකොට අපේ ආර්ථිකයට මේ කොළඹ පෝට් සිටි එකෙන් ලබා ගන්න තිබුණ වාසිය මීට වඩා විශාල වශයෙන් අපට ලබා ගන්න තිබුණයි කියලා කියන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඒ වැඩ ආපහු ආරම්භ කරාට පස්සේ අපි ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක නියමානුකූලව ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණා. මන් දන්නේ නැහැ තමුන්නාන්සලා දැකලා තියෙනවද පෝට් සිටි එකේ ඒ තියෙන විශාල යන්ත්‍ර සූත්‍ර. සාමාන්‍යයෙන් සංවර්ධනය ගැන, නාගරික සංවර්ධනය ගැන කතා කරනකොට ඒවට කියන්නේ ක්‍රේන්ස්. මේ විශාල යන්ත්‍ර සූත්‍ර පොඩි රටකට දකින්න තිබුණ එකම වතාව තමයි මේ පෝට් සිටි එකෙන්. ඉස්සර මට මතකයි මේ හාබර් එකට එක ක්‍රේන් එකක් ගත්තාම නැත්නම් දෙකක් ගත්තාම මේක මුළු ලංකාවම හොල්ලන සිද්ධියක් හැටියට කතා කරේ. අද 20ක් 30ක් ක්‍රේන්ස් වැඩ කරනවා මේ පෝට් සිටි එකේ. ඇයි අපේ රටේ මාධ්‍යයට වෙන්න පුළුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට මේකේ තියෙන වැදගත්කම අපේ රටට පෙන්ලා දීලා නැහැ. සංවර්ධනය ගැන විශේෂයෙන්ම අලුත් ඉසව්වලදී අපි සංවර්ධනය ගෙනියනවා නම් අපේ වරායවල් දිනු කරන්න, ගුවන් තොටුපළ දිනු කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ රටට ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක වෙනවා නම් ඒක මේ රටේ වෙන රටක නම් හැම දෙනාම ආඩම්බර වෙන ලොකු දෙයක් බවට පත් වෙනවා. අපට ඒක ගැන ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් එක පැත්තකින් අපි ඉතාමත්ම සන්තෝෂ වෙන්න ඕන මේ රටේ ඉතිහාසයේ වෙනස් වෙන තීන්දුවක් තමයි මේ පෝට් සිටි එක. මට මතකයි චීනයේ ජනාධිපතිතුමා නේද හිටපු කතානායකතුමා, එතකොට ඔබතුමා තමයි වරාය භාරව හිටියේ. චීනයේ ජනාධිපතිතුමා ඇවිල්ලා තමයි මේකට මුල්ගල් තිබ්බේ. ඒක අපේ ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක්. ඒක අපරාධය අවුරුදු දෙකක් කල් දැම්මා. ඒ කෙසේ නමුත් දැන් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. විශේෂයෙන්ම මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක පසුපස ජනතා මතයක් ඇති කරගන්න. මේක හොඳ දෙයක්, අපේ සංවර්ධනයට අවශ්‍ය දෙයක් කියලා. දෙවෙනි කාරණාව මම මතක් කරන්න කැමතියි. මේ නොයෙක් දේවල් ක්‍රියාත්මක වුණත් ඇත්ත වශයෙන් මම දැක්කා ඇමතිතුමාට මම අවධානය යොමු කරන්න ඕනේ අන්තිම වාර්ෂික වාර්තාව තියෙන්නේ 2015. ගරු ඇමතිතුමා, ඔබතුමාගේ මේ සංස්ථාවේ අන්තිම වාර්තාව තියෙන්නේ 2015. ඒ ආයතනයේ සභාපතිතුමා ප්‍රකාශ කරනවා එතුමාගේ සංස්ථාවේ දැක්ම වන ගම් වතුරෙන් තොර පරිසර හිතකාමී වටපිටාවක් සහ පිරිසිදු දූෂණයෙන් තොර ජලාශ ඇති කිරීම සහ නඩත්තු කිරීම සාක්ෂාත් කර ගැනීම උදෙසා වැඩ කටයුතු කිරීම. මේක තමයි මේ සංස්ථාවේ පරමාර්ථයක් හැටියට සලකන්නේ. දැන් මෙතෙන්දී අපි එකක් කියන්න ඕනේ, මේ සංවර්ධන කටයුතු වලදී මේ සැලැස්ම මොකද්ද? කොයි කොයි තැන්වලද ගොඩ කරන්නේ? කොයි තැන්වලද ජලය හසුරවන්නේ? කොයි කොයි තැන්වලද නව පරිසරාත්මක වෙනස්කම් කරන්නේ? මේ ආදී වශයෙන් දැනුම අඩුගානේ ඒ ප්‍රදේශවල අයට ලබා දෙන්න ඕනේ. වෙන රටවල් වල අපි දැකලා තියෙනවා දැවැන්ත දැන්වීම් දාලා තියෙනවා, මෙන්න මේ විදිහට තමයි මෙතන පාර හදන්නේ, මෙන්න මෙතන මේ විදිහට තමයි අපි කුඩා වනයක් ඇති කරන්නේ, මෙතන තමයි අපි වාහන තදබදය නැති කරන්න වෙන අතිරේක පාරක් හදන්නේ. මේ ආදී වශයෙන් ඒ විස්තර ඒ පළාතේ ඉන්න අයටත් රටේ ඉන්න අයටත් දැනගන්නට මීට වඩා මහන්සි ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ ප්‍රචාරක අංශයෙන් මේ කෙරෙන වැඩ ඒකට බලපාන ජනතාවට මීට වඩා අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මට මතකයි මේ සංස්ථාව ආරම්භ කරන වෙලාවේ මහවැලි ව්‍යාපාරයේ ඒ ගත්ත උපකරණ වලින් තමයි මේ සංස්ථාව හැදුවේ මුලට. මට හිතේ ගාමිණී දිසානායක මැතිතුමා ඒ කාලේ ඇමතිවරයා හැටියට, දැන් ওই දාබරේ මාවත නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව් නිවාස සංකීර්ණය වැනි දේවල් මුලින්ම ආරම්භ කරේ මේ සංස්ථාව තුලින්. ඒක තමයි මගේ ඊගාව ප්‍රශ්නේ. දැන් ඉතාම හොඳයි අවධානය යොමු වෙනවා මේ පරිසර සංරක්ෂණය සඳහා, ගම් වතුර සීමා කිරීම සඳහා. නමුත් මේකේ තව අංශයක් තියෙනවා වෙන රටවල් දිහා බලපුවහම. ඒ කියන්නේ නගරය තුල නිවාසවලට නැවත වරක් ලබා ගන්නට පුළුවන් ඉඩම් සංරක්ෂණය කර කිරීම සහ විකිණීම. ඔබතුමාගේම වාර්තාවේ මේ 2015 වාර්තාවේ බලපුවාම ඒ ආදායම් මාර්ග දිහා බලපුවාම ඒකේ මම අවධානය යොමු කරනවා මේ වාර්තාවට. වාර්ෂික වාර්තාව සහ ගිණුම් 2015 පිටු 100. එතන ආදායම් ප්‍රකාශනයේ කියනවා ඔබතුමන්ලාගේ බලාපොරොත්තු අනුව සංවර්ධනය කළ ස්වකීය ඉඩම් විකිණීම. ඊට අමතරව තව තියෙනවා මුහුදු වැලි විකිණීම, ඉඩම් කල්බදු දීම වැනි දේවල්. නමුත් මම කියන්න කැමති මීට වඩා අවධානය යොමු කරන්න පුළුවන් නගරයේ අලුත් ඉඩම් ඇති කරලා විශේෂයෙන්ම මේ නිවාස සෑදීමට තියෙන මේ තදබදය අඩු කිරීමට ඔබතුමාගේ සංස්ථාවේ අවධානය මීට වඩා යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරන්න කැමතියි. දැන් ඉතාම හොඳ දෙයක් ඔබතුමා කිව්වා, විශේෂයෙන් මේ නාගරික ගොඩනැගිලි වලට අවශ්‍ය වැලි. අද ඔබතුමාම කියලා තියෙන මේ කොළඹ නගරයේ අවට ගම්වල හෝමාගම ආසනය, මහර්ගම ආසනය, කෝට්ටේ ආසනය වැනි තැන්වල තියෙන වැව් අපි ගත්තොත් අපිට පේනවා ඒවා සංරක්ෂණය කිරීමේදී හුඟක් දුරට අනවසර පදිංචි වීම, හුඟක් දුරට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ එක සම්බන්ධීකරණය කිරීම. එයින්ද මම යෝජනා කරන්න කැමති මේ වැඩේ එම දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි, මීට අදාළ තවත් දෙපාර්තමේන්තු තියෙනවා, විශේෂයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තු, ඒ වගේම නගර සභාව. ඒවත් එක්ක ඒකාබද්ධ මණ්ඩලයක් හැටියට මේ වැඩ ඉදිරියට ගෙන ගිය යුතුයි කියලා මම කල්පනා කරනවා. ඊගාවට තව වැදගත් ප්‍රශ්නයක් තමයි මේ අනවසරයෙන් අර ජල බස්නා ප්‍රදේශ ගම් වතුර ඇතිවීමේදී සහ ඒ වගේම අධික වර්ෂා පතනය තුලදී අපි තෙත් කලාපයක් ඉතුරු කරගන්න ඕන, තෙත් කලාපයක් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගම් වතුර ඊට වඩා භයානක තත්ත්වයකට ඇති වෙනවා. අද මේ ආසනවල විශේෂයෙන් පේන්න තියෙන්නේ ඒ අත්‍යවශ්‍ය තෙත් බිම් අනවසර පදිංචිකරුවන් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ පිළිබඳ ප්‍රශ්නයක් එකට ඒගොල්ලන්ට විකල්ප ඉදන් දීලා හරි ඒ තෙත් බිම් රැකගැනීමේ යම් කිසි ව්‍යාපාරයක් අවශ්‍යයි. මට මතකයි මම වාරි මාර්ග ඇමති වෙලා ඉන්න කාලේ මැලේසියාවේ ගරු ඇමතිතුමා, මැලේසියාවේ විශේෂ ඒකක තියෙනවා මේ වගේ තෙත් බිම් කලාපවල කොයි විදිහට වතුර සංරක්ෂණය කළ යුතුද, කොයි විදිහට ඉඩම් ඇතිකරගත යුතුද, මේ ආදී ප්‍රශ්න හොයලා බලලා පර්යේෂණ කරලා වැඩ කරන ආයතන තියෙනවා. ඒවත් එක්කත් අපි සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ. අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඉතාමත්ම වැදගත් දෙයක් අපේ උඩරට ප්‍රදේශවල. අද විශාල කුඹුරු තියෙනවා. ඒවා විවිධ හේතුන් නිසා අද සංවර්ධනය වෙන්නේ නැහැ. මගේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා හොඳට දන්නවා. අපි ගත්තොත් මහනුවර දිස්ත්‍රික්කයේ මගේ හිතේ 50% විතර තියෙනවා ඇමතිතුමා ඉඩම් කුඹුරු ඉඩම්. නමුත් ඒවා පුරන් වෙලා අතහැරලා දාලා තියෙනවා. ඇයි ඒ? මොකද ඒ කුඩා ඒකක වලින් මගේ හිතේ ආර්ථික නිෂ්පාදනයක් ගන්න බෑ. ඒක හේතුවක්. මොකද විස්මෝ දැන් අනිත් එක වෙන්නේ දැන් අපි ගොඩක් මහන්සි වුණත් ඒ පළාතේ බුසලට බුසල් 30යි 40යි තමයි වැඩිම ගන්න පුළුවන්. පොළොන්නරුව අනුරාධපුරේ වගේ 80 90 ගන්න බෑ. එතකොට ඒක එච්චර ආර්ථික ක්‍රියාවලියක් නෙමෙයි. දෙවෙනි කාරණාව අපේ හිතවත් ලක්ෂ්මන් නැවතුමා දන්නවා ඒ පාරම්පරික සම්බන්ධතා. අද ගොවියෝ අද එන්න කැමති නැහැ. ඒගොල්ලෝ කුඹුරු පන්නත අද තිබුණත් අද ගොවියෝ විවිධ සමාජ හා වෙනත් හේතුන් නිසා කුඹුරු කරන්න කැමති නැහැ. ඉදම් හිමිය ඇවිල්ලා කුඹුරු කරන්නෙත් නැහැ. ඒකට හේතුවක් වෙන්නේ අපේ සමාජ පරිණාමයේ එක එක දේවල් සිද්ධ වෙනවා. එතකොට හුඟක් දුරද අද උඩරට පළාත්වල මිනිසුන්ට ඉඩම් නැහැ. විශේෂයෙන් මැද පන්තියට ගෙයක් හදාගන්න නේද ලක්ෂ්මන් ඇමතුව හරිම අමාරුයි ඉඩම් දෙන්න. එක්කෝ තේ වතු වලින් දෙන්න ඕනේ, ඒවා දුර වැඩි, මිනිස්සු කැමති නැහැ. දැන් අර හන්තානේ අපේ ව්‍යාපාරයේ තියෙනවා. ඒක තව දික් කරන්න ලොකු ඉල්ලීමක් තියෙනවා. මොකද මැද පන්තියට ඉඳ තැන් නැහැ, ඉඩම් නැහැ. උඩට යන්නත් අවශ්‍යයි. නමුත් ඒ යන ගමන් හිටපු කතානායකතුමා ගොඩාක් ඉඩම් තියෙනවා. 100ට වගේ 30ක් 40ක් අද පුරන් ඉඩම්. ඉතින් මේක ගැන මොකක් හරි කරන්න. දැනට තමුන්නාන්සලා පිළිගන්න ප්‍රතිපත්තිය තමයි පර්චස් 10කට ඉඩ දෙනවා ගෙයක් හදාගන්න. නමුත් ඒක මගේ හිතේ යල් පැනපු ක්‍රමයක්. ඊට වඩා හොඳයි මේක බලලා එක්කෝ ඒ මිනිසුන්ට විශාල ප්‍රමාණයක් සංවර්ධනය කරලා ඉඩ දෙන්න. එහෙම නැත්නම් තමුන්නාසලා මේවා බාර අරගෙන යම්කිසි ශාස්ත්‍රීය ක්‍රමයකට ඒවා දියුණු කරන්න. එහෙමත් නැත්නම් පුද්ගලික අංශයට ඒවා මිලදී අරගෙන දියුණු කරන්න ඉඩ දෙන්න. මොනවත් අද අර්බුදයක් තියෙනවා. විශේෂයෙන් උඩරට පළාත්වල මිනිසුන්ට වැඩියම නැගී එන මැද පන්තියට ගෙවල් නැහැ. එතකොට ඉතුරු වෙලා තියෙන ඉඩ කඩන් වල මිල අහස උසට නගිනවා. පොඩි මිනිහෙකුට ඉඩමක් ගන්න බෑ. එයින්ට කරුණා කරලා මඟපුතුමාගෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම මේ උඩුරට පළාත්වල තියෙන කුඹුරු ඉඩම් වල අනාගතය ගැන මොකක් හරි තීරණයක් ගන්න. ඔබතුමා හොඳට දන්නවා අද සංවර්ධනය ගැන අපි මුකුත් කතා කරත් ෆැක්ටරියක් ගහන්න ඉඩක් නැත්තම්, ගෙයක් හදාගන්න ඉඩක් නැත්තම්, මිනිසුන්ට ගොවි සෞපකාරයක් හදලා ගෙවල් ටිකක් හදාගන්න විදියක් නැත්තම් සංවර්ධනය ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙනම් විශේෂයෙන් මහනුවර පුරවැසියෙක් හැටියට මම අවධානය යොමු කරනවා, අපි ඔක්කොම අවධානය යොමු කරනවා මේ උඩරට කුඹුරු ප්‍රශ්නය නිෂ්පාදනය අතින් ඉතාම පහළ මට්ටමේ තියෙන ඒ ඉඩම් කරුණා කරලා බාර අරගෙන මොකක් හරි වැඩසටහනක් කරන්න. අවසාන වශයෙන් මම කියන්න කැමති, හුඟක් දුරට මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපේ රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඓතිහාසික වශයෙන් ඩ්‍රයි සෝන් එකේ නැත්නම් වියලි කලාපයේ තමයි වැඩ කරේ. වැව් හැදුවා, මිනිසු ගිහිල්ලා පදිංචි කරා. ඒක 100%ක් වගේ තියෙන්නේ වියලි කලාපයේ. නමුත් වෙන රටවල් වල වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මේ තෙත් කලාපෙත් කටයුතු කරන්න ඕන. ඒ තැන් වලත් වැව් ටික හදලා, ඒ තැන් වලත් මේ නිෂ්පාදනය වැඩි කරලා, විවිධාංග කරලා භෝග වගාව අලුත් විදිහට බලන්න ඕනේ. එහෙනම් ඔබතුමා කරුණා කරලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්කත් මේ සංවාදයේ යෙදිලා සාමූහික ව්‍යාපාරයක් හැටියට මේ අගනා කටයුත්ත ඉදිරියට ගෙනියන්න කියලා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේක ඉතාමත්ම වැදගත්, ඒ වගේම අපට සතුටු වෙන්න පුළුවන් අංශයක්. කොළඹවට ගියාම, ඒ වගේම තදාසන්න ප්‍රදේශවලට ගියාම අපි දන්නවා යම් කිසි වැඩක් සිද්ධ වෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමා, මේ හුඟක් දෙනෙක් මේ පාරවල් කඩනවා, පාරවල් හදනවා, කානු හදනවා. නමුත් ඒ බට ටික දැම්මට පස්සේ ඒ වැඩි කෙරුව පස්සේ දාලා යනවා. එහෙම නැත්නම් ඉතාම ප්‍රාථමික විදිහට තමයි මේක පුරවලා දාලා යන්නේ. එහෙනම් පුරවැසියන් තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහා මේවා කඩලා දානවා, ඉස්සරහා තියෙන පාරවල් කඩලා දානවා. නමුත් අවසානයේ ඉහළම මට්ටමකට ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා ආපහු දෙන්නේ නැහැ. එහෙනම් ඒකත් බලන්න කරුණා කරලා වැඩි අමුණාස්ලාගේ වැඩේ කරගත්තට පස්සේ ඒක දාලා යන්න එපා. ඒක අර තිබුණ විදිහටම ඒ අවට ඉන්න මිනිසුන්ටයි ඒ ගම්මුන්ටයි ලබා දෙන්න. ඒ නිසා නැවතරක් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. අපිට සතුටු වෙන්න පුළුවන් අමාත්‍යාංශයක් සහ කාර්යක්ෂම නිලධාරී මණ්ඩලයක් ඔබතුමාට ඉන්නවා. එම නිසා අපි විරුද්ධ පක්ෂයේ හිටියත් යුතුකමක් තියෙනවා ඔබතුමාට අපි ස්තුතිය පුද කරන්න. ස්තුතියි.
බොහොම ස්තුතියි හොන්රබල් ડોક્ટર හර්සඩි සිල්වා.
සබතුමනි ප්‍රමිසුදි මේ අවස්ථාවේදී ගරු පාටලි රණවක ඇමතුමා විසින් මෙහෙවන අමාත්‍යාංශයේ ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් අපේ කිසි විවාදයක් ඒක නැහැ. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හැටියට ඒ නම වෙනස් කරනකොට අපේ ආචාර්ය සරත් අමුණුගම මන්තුමා කිව්වා නම විතරක් නෙමෙයි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ුත් යම්කිසි වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඔබතුමා කිව්වා වගේ අපි කවුරුත් පිළිගන්නවා රණවක ඇමතුමා අපේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න කාර්යක්ෂම ඇමතිවරයෙක් හැටියට. ඔහු යටතේ දැන් එතුමා පැහැදිලි කරලා දීපු විදියට පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක ඔහු පෙන්නලා දීලා තියෙනවා. මීට කලිනුත් විදුලි බල මණ්ඩලයේ ලාභ ලබලත් ඔහු පෙන්නලා දීලා තියෙනවා. ඔහුගේ දැක්ම පිළිබඳව අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි මම යම්කිසි කරුණු කිහිපයක් එතුමාගේ දැනගැනීම පිණිසත් ඒ හරහා ඒ වෙනස් කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳවත් කාරණා කිහිපයක් පැහැදිලි කරේ නැත්නම් ඒක මම විශ්වාස කරනවා මගේ අතින් වෙන වැරද්දක් හැටියට. දැන් දැක්ම හැටියට මම වෙබ්සයිට් එකේ බැලුවාම මේ ආයතනයේ ඒකේ තියෙන්නේ ගම් වතුරෙන් තොර ඌ විශ්වාස ස්ථාන වාසස්ථාන ඇති කිරීම වගබලා ගැනීමවත් කාර්යක්ෂම සහ පළදායි ජලාප වාහන පද්ධති වලින් යුක්ත පහත් ඉඩම් පිළිබඳ අභිවර්ධනයක් සහ ප්‍රවර්ධනයක් ඇති කිරීම සඳහා විශිෂ්ට වූද වේගශීලී වූද එන්ජිනේරුමය සංවිධානයක් වශයෙන් පිළිගනු ලැබීම කියලා. දැන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ට මිනිස්සු ඉන්න තැන්වල ගම් වතුර යට නොවන විදියට ජලය කාර්යක්ෂමව බැසෙන ආකාරයට පහද්දීම් සංවර්ධනය සඳහා දායක වෙන එන්ජිනේරු ආයතනයක් බවට මේ කට්ටිය ඉදිරියට එන්න. ඒක තමයි බලාපොරොත්තු. ඒක හොඳ දැක්ම. ගොඩක් මහන්සි වෙලා බොහෝ දෙනෙක් එකතු වෙලා මේ වගේ සේවයක් තමයි මේ ආයතනයෙන් වෙන්න ඕනේ කියලා හොඳින් හිතලා මේ දැක්ම අනිවාර්යයෙන්ම හදන්න ඇති. හැබැයි සභාපතිතුමනි ඇමතිතුමනි මේ ආයතනයේ සමහර කට්ටිය ඉන්නවා ඒ වැඩ කරන්නේ මේ දැක්මට අනුව නෙමෙයි තමන්ගේ දැක්මකට අනුව. ඒ නිසා මේ සම්බන්ධයෙන් මං හිතන්නේ අපි හොයලා බලන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මං දීර්ඝව මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මං ගාව සාක්ෂි තියෙනවා, නම්ගම් තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ පිළිබඳව මං කාරණා තුනක් ඉදිරිපත් කරන්නම්. කරුණා කළා මේ පිළිබඳව හොයා බලන්න. මොකද මේ ඉදිරිපත් කරන්නේ බොහෝ කාරණා වලින් කිහිපයක් පමණයි. එක තමයි දැන් අපිට මේ තෙත්බිම් මෙහෙමත් නැත්නම් ජල රක්ෂිත අපිට ඒ ආකාරයෙන් තියාගන්න අවශ්‍ය නම් ගම් වතුර ගලන්නේ නැති විදිහට මිනිසුන්ගේ ගෙවල් වලට අනිත් ඒ පහද්දීම් සංවර්ධනය කරන්න ඕන නම් ඒ වැඩපිළිවෙල මොකද්ද කියලා මේ ඉංජිනේරුවරු හොඳට දන්නවා. දැන් උදාහරණයක් ඇටියෙ මේ පාර්ලිමේන්තු අසල නිවාස සංකීර්ණයක් ඉදිකරනවා. ඒ ඉදිකරන නිවාස සංකීර්ණයට 140ක තමයි පුරවන්න අවසර දීලා තියෙන්නේ. ඉතුරු 160 පුරවන්න අවසර දීලා නැහැ. මූදුවැලි වලින් තාවකාලිකව පුරවන්න කියලා තියෙනවා, වාහන හරවන්න සහ යකඩ කුරු ස්ටෝ කරන්න. නමුත් ඇත්ත தත්ය තමයි මේක 100%ක් පුරවලා තියෙනවා. 140 පුරවලා හදලා තියෙනවා බිල්ඩිම, 160 පුරවලා මට ඒ ලැබ් ටෙස්ට් එකේ රිපෝට් එක ඇවිල්ලා තියෙනවා 90%ක් කම්පැක්ට් කරලා තියෙනවා කියලා. ඒ 90%ක් කම්පැක්ට් කරාම මූදු වැලි දාලා తాවකාලිකව පාවිච්චි කරන්න දීපු කෑල්ල අර ජල රක්ෂිතයකින් වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. ඒ හරහා වෙන්නේ ගම් වතුර එන එක, වැසි ජලය කළමනාකරණය කරගන්න බැරුව අහල පහල ගෙවල් ගම් වතුරෙන් යට වෙනවා. ඒ නිසා මේ ආයතනයේ දැක්ම ඒක නෙවෙයි බව අපි දන්න නිසා මේ කාගේ දැක්මද කියන එක පිළිබඳව හොයලා බලන්න ඕනේ කියලා මං ගරු ඇමතුමාට මේ වෙලාවේ මතක් කරනවා. තව උදාහරණයක් තමයි මේ ඇලමාර්ග. එකක් තමයි ඇලමාර්ග හපලා ඇලමාර්ග සුද්ධ කරලා ඇලමාර්ග යථා තත්ත්වයට පත් කරගන්න අවස්ථාවේදී එක ප්‍රදේශයක මම මේ පාර්ලිමේන්තුව මීට කලිනුත් කතා කරා. මේ පාර්ලිමේන්තුව කිට්ටුවම ඇල බලෙන් පුරවලා තියෙනවා. ඇල ඒක පින්තූර තියෙනවා. පුරවන්න කලින් කොහොමද තිබුණේ, පිරෙව්වෙන් පස්සේ කොහොමද තියෙන්නේ කියලා දැන් මේක හොයලා බලනකොට ඉස්සල්ලා කිව්වා අපිට නෑ නෑ මේක මේ අපිට හොයාගන්න බෑ මායිම කියලා. ඊට පස්සේ අපිට කිව්වා නෑ නෑ මේ වැරදිලා කැපුණා, ඒ නිසා මේක ගේබියන් දාලා හදාගන්න කිව්වා කියලා. ඊට පස්සේ තුන්වෙනි පාර අපිට ලියුමක් දාලා කියනවා නෑ ඇත්ත වශයෙන්ම එහෙම නෙමෙයි, අපිට මේක මායිම හොයාගන්න බෑ, සර්වේ ඩිපාර්ට්මන්ට් එකට කිව්වා කියලා මායිම හොයලා දෙන්න කියලා. මම දන්නේ එහෙම කරනකොට ඒ සමහර නිලධාරීන් එවැනි ක්‍රියා කරන නිසා ජනතාව මේ ආයතනයට තියෙන විශ්වාසය පළුදු වෙනවා. ඉතින් ඒ නිසා මං ගරු ඇමතුමාට කියනවා මේ පිළිබඳව කරුණා කරලා හොයලා බලලා ඒව යථා තත්ත්වයට පත් කරන්න කියලා. මොකද නම වෙනස් කරනවා වගේම ඒ සමහරුන්ගේ ක්‍රියාකලාපයත් වෙනස් වෙන්න ඕන. අනිත් එක තමයි එතුමා කතා කරා මේ කටුවැල සම්බන්ධය. කටුවැල සම්බන්ධයෙන් මේ නුගේගොඩ ප්‍රදේශයේ අපේ සමහර තැන් හොඳට සංවර්ධනය වෙලා ඉස්සරහට ගියාට සමහර ප්‍රදේශ තියෙනවා. උදාහරණයක් හැටියට ගරු ඇමතුමාට මම මතක් කරන්න කැමති කෝට් එදිරිසිංහ මාවතේ ඉඳලා කට්ටිය හර්දිය දක්වා දැන් වසර ගණනාවක් තිස්සේ අපි උත්සාහ කරනවා මේ
කරු ඇමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි. නමුත් ඒකට අපිට නොයෙකුත් බාධක පැමිණලා තියෙනවා. අපි හිර වෙලා ඉන්නවා ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ කාරණික අවධානය අපිට පුළුවන් නම් ඒ සඳහා යොමු කරන්න අපිට ඒ වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මං කල්පනා කරා. වරාය නගරය ගැන සරත් අමුණුගම මන්ත්‍රීතුමා කතා කරා, ඒක හොඳ දෙයක් කියලා කිව්වා. අපි ඔක්කොම පිළිගන්නවා. එතුමා කිව්වා ඒක ප්‍රමාද වුණා කියලා යම්කිසි කාල පරිච්ඡේදයක්. ඔව් ඒක වුණා. ඒකට හේතුව තමයි ඉස්සල්ලා අස්සම් කරලා තිබිච්ච ගිවිසුමට අනුව අක්කර 50ක කෑල්ලක් සින්නක්කරේට ඒ විදේශීය කම්පැනියට දෙන්න එකඟ වෙලා තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට ඡන්ද පොරොන්දුවක් හැටියට අපි දීපු දේ තමයි අපි අපේ ඉඩම් විදේශිකයන්ට විකුණන්න සූදානම් නැහැ කියන එක. ඉතින් ඒ නිසා තමයි ඒ නැවත ඒ ගිවිසුම සාකච්ඡා කරලා ඒ සින්නක්කරේට විකුණන්න එකඟ වෙලා තිබිච්ච ඒ පෝට් සිටි එකේ අක්කර 50 එසේ නොකරන්න නැවත ගිවිසුම් ගත වුණේ. ඉතින් ඒක යම්කිසි හේතුවක් නිසා වසරකින් පරක් වුණා නම් පිළිගන්නවා. නමුත් මං හිතන්නේ ඉදිරියේදී අනාගතයේදී ඒ අවුරුද්දක වගේ කාලයක ප්‍රමාදයට වඩා රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වෙච්ච කාර්යභාරය ඉතා ඉහළයි කියලා මම විශ්වාස කරනවා. පාටලි ඇමතුමා ඒ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතා විශිෂ්ට ලෙස ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කාලයට වෙලාවට අනුව ඒ වැඩේ අවසන් කරලා තියෙනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ නීති සම්පාදනය කිරීම. ඒක අගමැතිතුමාගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී ඔබතුමාට කියන්න සන්තෝෂ වෙනවා. ඉතාමත්ම හොඳ තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. තව සති කිහිපයකින් අපි විශ්වාස කරනවා වරාය නගරයේ නීතිය ඒ පනතක් හැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන තත්ත්වයක අපි ඉන්නවා කියලා. ඒ හරහා අපිට පුළුවන් වෙයි දැනට භෞතික වශයෙන් සම්පූර්ණ කරලා තියෙන වරාය නගරයේ වැඩ කටයුතු ඒ නීතිය සහ ඒ රජයේ අනිත් බදු ප්‍රතිපත්ති හරහා කොහොමද ආයෝජකයන් මෙතනට රැගෙන ඇවිල්ලා වරාය නගරය මූල්‍ය තාක්ෂණික සහ අනෙකුත් සංචාරක සහ රියල් එස්ටේට් ආයතන මේ නගරයක් හැටියට අපිට නිර්මාණය කරගන්න වෙන්නේ කියලා. එහෙමනම් මේ ලබා දීපු වෙලාවට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්ටබල් සුනිල් කඳුන්නති.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේදී ඉදිරිපත් කරලා තියෙන මීඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ගොඩ කිරීමේ කියන කොටස ඉවත් කරලා සංවර්ධනය කිරීමේ සංස්ථාව බවට පත් කරන්න ඉදිරිපත් කරලා තියෙන යෝජනාවේ අපට මූලික වශයෙන් පැහැදිලි කරගන්න තියෙන්නේ ගරු මුතුමාගෙනුත් එතකොට දැන් මේ පහත් බිම් සහ ඉඩම් ගොඩ කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය අවසරය ලබා දෙන කටයුත්ත ඊළඟට කෙරෙන්නේ කොහොමද කියන එක. ඒකෝ ඒ කටයුත්තත් මේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරයක් හැටියටම කරනවද? එහෙම නැත්නම් ගොඩ කිරීමේ කියන වචනේ නෙමෙයි මෙතන ගැටලුව තියෙන්නේ. ගොඩ කිරීමේ ක්‍රියාවලිය. එතුමාගේ කතාවේදී පැහැදිලි වෙන විදිහට පහත් බිම් ගොඩ කිරීම මේ වගේ දේවල් පරිසර හානියට සිද්ධ වෙන ආකාරයට සිද්ධ කරන්නේ නැහැ කියලා කිව්වා වුණත් එතුමාමත් පිළිගත්තා මේ අවිධිමත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක. මත ආණ්ඩුවේම හර්ෂත් සිල්වා ගරු නියෝජ්‍යමත්තුමා ඒ අවිධිමත් ක්‍රියාවලියේ උදාහරණ ප්‍රමාණයක් එතුමාට පුළුවන් හැටියට ඉදිරිපත් කරා. ඒක තමයි ඇත්ත යථාර්ථය. දැන් කෝට්ටේ නගර සීමාවෙම කෝට්ටේ නගර සභා සීමාවෙම ගරු හර්ෂ ඇමතුමාත් අවස්ථා ගානක මේ පාර්ලිමේන්තුවේ මතු කරා විශාල අපාර්ට්මන්ට් අවශ්‍ය ප්‍රමාණයට වඩා අවසර අවසර ගත්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් විශාල ෆයිලින් කරලා පරම්පරා ගානක් සින්නක්කර ඉඩම් තියෙන සාමාන්‍ය මිනිසුන්ගේ ඉඩම් ඉරිතලලා ඒ මිනිසුන්ට ඉන්න හිටින්න තැන් නැතුව ඒ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැතුව කෝට්ටේ ප්‍රදේශයේම සිද්ධ වෙන ඉදිකිරීම් තියෙනවා. ඒකට කවුද අවසර දෙන්නේ? ඒවා අවසර ගත්ත සීමාවේ කොළවල තියෙන දේ නෙමෙයි ඇත්ත යථාර්ථය සිද්ධ වෙන්නේ. එතකොට දැන් ගොඩ කිරීමේ කඩයුත්තට අවසර දෙන ආයතනත් ඉතාම දූෂිත ආයතන බවට සමාල් වෙලා පත් වෙලා තියෙනවා. සමහර අවසර ගන්න ප්‍රමාණය නෙමෙයි ගොඩ කරන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් අර පුංචි මිනිස්සු ගිහිලි වෙරලා UDA එකට හරි මහනගර සභා ඒ නගර සංවර්ධන මහනගර බස් නායක සංවර්ධන අමාත්‍යාංශයට කිව්වට ගණන් ගන්නෑ. මොකද ලොකු ආයතන ඉන්නවා, ලොකු ව්‍යාපෘති තියෙනවා, ඒවා මහා සමාගම්වල අයිති අය, සමහර අය පිටරට විදේශික සමාගම්වල අය. එතකොට සාමාන්‍ය මිනිසුන්ට අනේ නමක් නැති වෙනවා. මම උදාහරණ ගත්තොත්ම ඔබතුමාම දන්නවා දැනටමත් ඔය දෙල්කඳ අක්කර 3ක් ප්‍රමිතියකින් තොරව ගොඩ කරලා තියෙනවා. ත්‍රේවඩ වක් කියන්නේ කවුද? ඒවා ඔහේ සිද්ධ වෙනවා. ඒ වගේම දැන් UDA එකෙන් නාගරික සංවාද අධිකාරියෙන් මෙයා ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන තමයි අවසර ගන්න ඕන වෙනත් ආයතන ඉදිකිරීමක් කරනවා නම් වෙනත් ආයතන අදාළ ඉදිකිරීම් කරනවා නම් අනුමත කරන සැලසුම් අනුමත කරන්න ඕන UDA එකේ. හැබැයි UDA එකම කරන සැලසුම් කවුද අනුමත කරන්නේ? UDA එකම කරන ව්‍යාපෘති තියෙනවා. ඉතින් ඒ වගේ සැලැස්මත් ඒ විදිහට අනුමත කරගන්න නැද්ද කියලා කොහෙන්ද අනුමත කරගන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් එමෙ කොළොන්නාවේ ශාලමුල්ල ව්‍යාපෘති කරන ඔබතුමාලා UDA එකෙන් තමයි කරන්නේ. ඒ හේනමුල්ලේ තොටලඟ ව්‍යාපෘති කරනවා. ඒ ව්‍යාපෘති වලට කවුද අනුමැතිය දෙන්නේ? ඒ සැලසුම් අනුමත කරගත්තද නැද්ද කියලා හොයන්න කෙනෙක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ මූලික ප්‍රශ්න තියෙන්නේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව ඓතිහාසික වශයෙන් යම් කාර්යභාරයක් කරා නම් ඒ නීතිමය වශයෙන් ඒ කාර්යභාරය ඉදිරියටත් කරන්නේ කවුද? ඒ කාර්යභාරයේ කොටස අඩු කරලා තියෙනවද නැද්ද කියන එක තමයි පැහැදිලි කරගන්න ඕනකම තියෙනවා. හැබැයි ඒක තමයි
කාර්යභාරයේ කිසිම වෙනසක් නැහැ ගරු මන්ත්‍රීතුමා. අපි ඉදිරි කාලයේදී වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කියවම වැරදි අත්ත නිරූපණයක් වෙනවා මේ ඉඩම් ගොඩ කරන්නයි ඉන්නේ කියලා. අපි හැකිතාක් දුරට ඉදිරි කාලයේදී යම් නිශ්චිත වාරිමාර්ග මෙහෙම නැත්නම් අපි හයිඩ්‍රොලොජිකල් ප්ලෑන් එකකට අනුකූල වෙන පරිද්දෙන් ඒ සංවර්ධන කටයුතු විධිමත් කිරීමයි සිද්ධ කරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය කරන හැම ක්‍රියාවලියක්ම මේ නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති වලට අනුකූලවයි ඒ ගොඩනැගිලි හැම එකක්ම ඉදිරියේ.
ඒක තමයි දැන් මෙතන මූලික ප්‍රශ්න තියෙන්නේ. දැන් ඔබතුමාට ඒ සහතිකයේ පාර්ලිමේන්තුවට ඔබතුමා දෙනවා මේ ආයතනයේ නම වෙනස් කිරීමක් කරනවා. එතකොට මේ හුදෙක් නම වෙනස් කිරීමෙන් වගේම යම් සහතිකයක් යම් වගකීමක් දැන් මේ ආයතනයේ කාර්යභාරය පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යතාවයත් ඔබතුමාමත් දකිනවා. මොකද ඒක තමයි මෙතන තියෙන ගැටලුව. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්න තමයි ගරුමතුමා ඔය දැනට නාගරික සංවර්ධන ප්‍රදේශවල පාරම්පරිකව සාම්ප්‍රදායිකව ඉඩම් අයිතිය සහිතව ජීවත් වෙන සාමාන්‍ය ජනතාවක් ඉන්න. ඒ සාමාන්‍ය ජනතාවත් ජනතාව. එතකොට මහා පරිමාණ ව්‍යාපෘති හදලා ඒවයින් අපාර්ට්මන්ට් හදනකොට අර ඒ ෆයිලින් වලින් වෙන බලපෑමේ සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙනවා. හැබැයි ඒගොල්ලොන්ගේ අයිතිය දැන් අයිතියක් නෙවෙයි ජීවත් වීම හැටියට තමයි අර ඒ අවට එහෙම අපාර්ට්මන්ට් අවට ජීවත් වෙනකොට ඒගොල්ලෝ සැලකිලා තියෙන්නේ. ඒගොල්ලෝ එක්කෝ වන්දියක් සාමාන්‍ය විදිහට අරගෙන යන්න ඕන, යන්න අකමැති අය ඉන්න ඕන තරම් ඒගොල්ලන්ට කර කියාගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට අභියෝග කරන්න බෑ. මොකද හේතුව තියෙන්නේ ඒ සැලසුමට අනුව සිද්ධ වෙනව නම් ප්‍රශ්නයක් නැහැ. අර ගරු හර්ෂ සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වාගේ සැලසුම අනුමත කර ගැනීම සඳහා පමණයි. හැබැයි සැලසුමෙන් එහා ගිහිලා ගොඩ කිරීම, ඉදි කිරීම, ෆයිලින් ඒවා ඉංගන හානි විශාල පරිමාණයක් සිද්ධ වෙනවා. අපිට පුළුවන් ඔබතුමාට අතට ඕනනම් පාර්ලිමේන්තුවේ ඔබතුමා කැඳවනව නම් ඒ වගේ රැස්වීමක් සාක්ෂි සහිතව, ඡායාරූප සහිතව, වීඩියෝ දර්ශන සහිතව ගෙනල්ලා පෙන්වන්න පුළුවන් ඔබතුමාට. එහෙම සිද්ධ වෙන දැන් මේ මිනිස්සු අන්තසරණ වෙලා ඉන්නේ. අන්තසරණ වෙලා ඉන්නේ. මොකද සමහරව ඉදිකිරීම කරන සමාගම් වල වැඩ කරන්නේ විදේශිකයෝ. ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා වෙනම වැඩ කරන ඒගොල්ලන්ට මේ කියන භාෂාව තේරෙන්නේ නැහැ. ඔබතුමාලගේ නිලධාරින් එක්ක ප්‍රමාණවත් නැහැ. නැත්නම් ඇවිල්ලා නිලධාරින් බලලා අරගොල්ලොන්ගේ පැත්ත අරගෙන යනවා. මෙන්න මේ ගැටලුව තදර තියෙනවා. ඒ නිසා අර ඔබතුමා කියන එක ඇත්ත. ඉතිහාසයේ ඉඩම් ගොඩ කිරීම ක්‍රියාවලිය පුංචියට සිද්ධ වෙච්ච තත්ත්වයක් යටතේ ඒක අද වචනෙන් ගොඩ කිරීමේ කියන කටයුත්ත නොවුනට අද තියෙන තත්ත්වය වෙන එකක්. අද තියෙන ඉතා කුඩා ඉඩම් කොටසක අහස් මාලිගා හැදෙනවා. අහස් මාලිගා යට ඉන්න පුංචි මිනිස්සු ගැන තඹ සතේකවත් හෙවිල්ලක් නැතුව අන්න එතන ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඔබතුමාල හොයාගන්න ඕන. ඒගොල්ලොන්ගේ ආරක්ෂාව, ඒ රැකවරණය. මොකද උඟාක් අපි දන්න, ඔබතුමාත් දන්න, විදේශ රටවල් වල වෙන රටවල් වල ඒ වගේම මහා පරිමාණ ව්‍යාපෘති එපාර්ට්මන්ට් හදනවා, ඉදිකිරීම කරනවා. නමුත් ඒවා කරද්දී පළවෙනිම තැන දෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට. ඒ තියෙන සමහර බිල්ඩින් වල තියෙන සාම්ප්‍රදායික, يعني ඒක සංස්කෘතිකමය වටිනාකම් වලට, එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ අනිත්‍යයේ ආරක්ෂාව ගැන ඒ අදාළ ඉදිකිරීම සමාගම් වැඩිපුරම සැලකිලිමත් වෙනවා. අඩුතරමේ ඩස්ට් එකවත් යන්නේ නැති වෙයි. ආවරණ සකස් කරගෙන තියෙනවා. අපි දැකලා තියෙනවා. නමුත් මේක එහෙම නෙමෙයි. ඒවා ගැන තඹ සතේක මායින් කරන්නේ නැහැ. මේ මිනිස්සු ඉදිරිපත් කරන පැමිණිලි ගැන වග විභාගයක් නැහැ. ඉතින් අන්න ඒ తත්වය ඉතාම බරපතලයි. ඒක තමයි මට ඔබතුමාට කියන්න තියෙන මූලිකම කාරණාව. විශේෂයෙන්ම දැන් දැනටත් ඔබතුමා දන්නවා, මම ඉල්ලීමක් කරන්න ඔබතුමා බලන්න. ඔය දෙල්කඳ ප්‍රදේශයේ අක්කර 3ක් විතර ගොඩ කරලා තියෙනවා. ප්‍රමිතියෙන් තොරයි. ඒ කොහොම කරාද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ තැන් තියෙනවා. ඊළඟට ඔබතුමාම කිව්වා දැන් මේ SLRDC එකෙන්ම කරපු මෙතන මේ පාර්ලිමේන්තුවේ ළඟ කරපු වැඩ කඩයුත්ත ගැන කියලා. ඉතින් අපි දැක්කා ඉතින් ඒක ඔබතුමා ඒකට යට කරපු මුදල් ප්‍රමාණය සැලසුම් ගැන හිතුවොත් කොච්චර දුරට ඒ කටයුත්ත සාර්ථකද කියන එක. දෙක වෙලාවක ඒක පාවෙන්න හැදුවා, යට වුණා, ඊට පස්සේ ගල් පිරෙව්වා, ඊට පස්සේ ආයි දැන් තව විදිහකට හදනවා. මම හිතන්නේ තුන් පාරක් විතර හදලා තියෙනවා. හදලා තියෙනවා තමයි. නමුත් ඒක එකපාරමත් හදන්න තිබිච්ච දෙයක්. එතන එහෙනම් මොකක් හරි සැලසුමක ශක්්‍යතා අධ්‍යයනයක ගැටලුවක් තියෙනවා.
නිර්මාණය කරන
ඒක තමයි දැන් ඒ පුජ්‍යලිකාංශය නිර්මාණය කරන දේ. එතකොට වියදම දරන්නේ පුජ්‍යලිකාංශේ නම් එතන SLRDC එකට ප්‍රශ්නයක් නැහැ. මොකද අමාත්‍යංශෙන්
අපි ඒක දෙවෙනි වතාවේ කරද්දී බිම සකස් කරලා දුන්නා.
ඔයද බිම සකස් කරලා දෙනවයි කියන එක තමයි මම හිතන්නේ. උතන තියෙන ලොකුම වැඩේ මොකද වතුරේනේ හදන්නේ. වතුරේ බිම සකස් කරනකොට යන වියදම උඩ පාවෙන එක පාවෙන තත්ත්වෙන් එහාට ගිහිල්ලා ස්ථාවර තත්ත්වෙට හදලා දුන්නට පස්සේ අර වීදුරු රාමුව ගහගන්න එක නම් පෞද්ගලිකංශයට එච්චර අමාරු වෙන එකක් නැහැ. මම දන්නේ නැහැ, මම තාක්ෂණික වශයෙන් ඉගෙන දන්නේ නැහැ. නමුත් බැලූ බැලමට පේන දේ තමයි ඒක මොලේ පාවිච්චි කරපු වැඩක් නෙමෙයි කියලා. ඉතින් පෞද්ගලිකංශය මොලේ පාවිච්චි කරේ නැද්ද, රාජ්‍යංශය මොලේ පාවිච්චි කරේ නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක බැලූ බැලමට පේන දේ මම කිව්ව ඔබතුමාට. ඊළඟට ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන විශේෂයෙන්ම වීරස්ගඟ ව්‍යාපෘතිය ඔබතුමා දන්නවා අවශ්‍ය දෙයක්. නමුත් ඒක යම් ප්‍රමාදයක් වෙලා දැන් ක්‍රමානුකූලව ප්‍රමාද මට්ටමින් තියෙන්නේ. ඒක ඉක්මන් කරන්න, කඩිනම් කරන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබතුමාලගේ UDA යටතේ සිද්ධ වෙන හුඟාක් විවෘත කිරීම් තියෙනවා. ඒ විවෘත කිරීම් මම මේ මට අධීක්ෂණය වෙච්ච දේවල් මම ඉදිරිපත් කරන්නේ. බ්ලොක් 3ක් විවෘත කරා නම් 3 තුන් පාට විවෘත කරනවා. ප්‍රචාරක වැඩසටහන තමයි තියෙන්නේ. ඒක 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 ඔබතුමා හොයලා බලන්න. එහෙම කරන එක දැන් තවදුරටත් අපේ රටේ තියෙන ආර්ථික தත්ත්වයත් එක්ක, අපේ රටක් අපේ රට යන தත්ත්වෙත් එක්ක කොච්චර දුරට ගැළපෙනවද කියලා. ඒක ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මේ ආයතනයේ තියෙන රාජකාරිය කාර්යභාරය අවශ්‍ය වෙලා නැහැ. ඒක විශේෂයෙන් මම ආයත උදාහරණයක් ගන්න නේ. මහා පරිමාණව සිද්ධ කරන ඒ වගේ අපේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වලට වෙන හානිය, ඔවුන්ගේ පැවැත්මට වෙන හානිය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ගෝමස්සදී